සංකතයි කියලා කියන්නේ මොකද්ද? හේතු බල හටාගින් සකස් වෙලා එනවා. සකස් වෙන දේවල් වලට කියනවා යමකී යම සකස් වුණාද සකස් වෙච්ච දේට සංකත කියලා. පටිච්ච සමුප්පන්න කියනවා ඒකේ ගැළපෙන දේ ඒකේ ගැළපෙන ද එකින් එකට සම්බන්ධතාවයක් ඇති වෙලා. එකින් එකට සම්බන්ධ වෙන වැඩ පිළිවිලක් තියෙනවා. මේකෙන් හැදෙන්නේ මේකයි ඒක හේතු කරන හැදෙන්නේ මේකයි ඒක හේතුව ඵලයක් වශයෙන් හටගන්නේ මේකයි මෙන්න මේව ක්‍රමයක්. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. මේ පටිච්ච සමුප්පාද න්‍යාය. මේ ඇති කල්හි මේ වේ. මේ උපන් කල්හි මේ උපදී. කාරණා දෙකක් උතර පෙන්නනවා. ඇති කල්හි වේ කියවන උපන් කල්හි උපදී කියන දත උනේ. විදක දෙකක් නෙවෙයි. ඉමස්මින් සති ඉදං හෝති. මේ ඇති කල්හි මේ වේ. මේ ඇති කල්හි වේ කියලා එක අදහසක් නෙකුත්. ඉමස උප්පාදා ඉදං උප්පජ්ජති. මේ උපන් කල්හි මේ උපදී. මේ දෙකේ වෙනස් දෙකක් නැත්නම් එකම අදහස දෙවල කියන දෙයක් නැහැ. දැන් මෙතෙන්දී අපි දකින කුමක් ඇති කල්හි කුමක් වෙනවද? කුමක් උපන් කල්හි කුමක් උපදිනවද? මෙන්න මේ කාරණා දෙකක් මෙතන සිද්ධ වීමක් තියෙනවා. මේක අපි දකින්න ඕනේ. එක පැත්තක් අපිට පේනවා. මේ උපන් කල්හි මේ උපදී කියනකොට ඒක පේන හරිය. මේ ඇති කල්හි මේ වේ කියන හරියක් තියෙනවා නොපේන හරිය. හැඟ විචාරිය. කොරසක් ඇති කල්හි වෙන්නේ හැඟවීම. ඒක අපිට නොපෙන්න පැත්ත. උපන් කල්හි උපදින පැත්ත පේන පැත්ත. අපි දැන් අපි ලෝක සත්‍යය ගත කරන්නේ මේ උපන් කල්හි මේ උපදී කියන මේ තුල. ඇති කල්හි වෙන හරිය ලෝක සත්‍යයර පේන්නේ. මෙන්න මෙහෙම ක්‍රම දෙකක් මෙතන තියෙනවා. ඉතින් මේ ක්‍රම දෙකත් එක්කලාමනේ අපි මේ පරිච්ඡේදපාද විග්‍රහයෙන් තෝරගන්න. සත පුද්ගල කියන ප්‍රභේදයක් තියන්නේ නැතුව අපි දකින්නේ ජාති පත්‍ය ජරා මරණ කියන මේ සිද්ධාන්තය. මේවා සිද්ධාන්තය. මේවා න්‍යාය ධර්ම. ජාති පත්‍යෙන් ජරා මරණ වේ. දැන් අපි හිතමු ජරා මරණ කියනකොට මිනිහෙක් හෝ සතෙක් විතරද ජරාවටපත් වෙන්නේ මරණයටපත් වෙන්නේ? දක්කොලා මැරෙන්නේ නැද්ද? දක්කොලා වැහැරෙන්නේ නැද්ද? ඒවත් වෙනවා. එහෙනම් ජරා මරණ ලෝකේ විද්‍යාමානින්ට මේ මිනිහාට සත්වයාට විතරක් නෙමෙයි. මේ බාහිර ලෝකයේ ගස්කොලන් වලටත් මේක තියෙනවා. දැන් පණ ඇති නේද මේ ජීවත් වෙලා ඉන්නා පණ නැති වෙනවා මැරෙනවා කියලා ඒක අර්ථය. පර නැතුව තියෙන හිතක් නැතුව තියෙන ගහ ජීවත් වෙනවා පේනවා වැහැරෙනවා පේනවා මැරෙනවා පේනවා. අපි අල්මාරියක් මේසයක් ගෙනහලා තිනවා අලුතෙන් හැදුව අවස්ථාවේ හැටියට. හොඳට පොලිෂ් කරලා හොඳට ලස්සන කරලා හැඩවැඩ කරලා තියෙන අලුත් දෙයක්. දැන් බැලුවහම මේ පරණ අල්මාරියක්ද අලුත් අල්මාරියක්ද? අපිට කියන්නේ අලුත් අල්මාරියක්. මේක නේද අවුරුදු 50ක් 60ක් 70ක් ගිය එකක් වගේ පේන්නේ. දැන් මේක මේ හෙල්ලන දිරකඩ වෙලා තියෙන්නේ. මේ ලියයි දිරලා. අවුරුදු 100 ගානක් විතර පරණේ මේ අල්මාරියේ. පේනවා දැන් පාවිච්චි කරන්න බැරි තරමට මොකද වෙහැරිලා. අල්මාරිය කඩා හැරලා. අල්මාරිය මරන්නේ. අල්මාරියේ විනාශය ඒකයි. දැන් ජරා මරණ කරන කියන දෙයකට සජීවී අජීවී ඔක්කොම කොටු වෙනවා. දැන් සජීවී සත්වයන්ගේ පැවැත්මක් පෙන්වන්න විතරක් නෙමෙයි මේ පටිච්චසමුප්පාදේ නැති චක්‍රය දීලා තියෙන්නේ. මුළු ලෝකේම ක්‍රියාත්මක වෙන හැටි පෙන්වා දෙන චක්‍රයක් පටිච්චසමුප්පාද චක්‍රය. නම් මුළු ලෝකෙම සංකතය පරිත්‍යාග උපන්නයි කිව්වේ ඒකයි. ශරීරය විතරක්, මනුෂ්‍යයා විතරක් නෙමෙයි. දැන් මෙතෙන්දී අපි දකින්න ඕන නම් රෝස මලක් අරගෙන පෙන්නන්න ඕනේ. ඒ පරිත්‍යාග පාද. ගස් ජාති, වැල් ජාති, ගල් ජාති, කොළ ජාති, මුල් ජාති, මල් ජාති. මලු ජාතියක් නේද? ඒ කියන්නේ මල් ජාති කිව්වේ. මල් ජාති වලින් එක ජාතියක් තමයි රෝස මල් ජාති. ඒත් විවිධ විවිධ ප්‍රභේද තියෙන රෝසමල් එක එක જાති ඒවා. හැබැයි જાති කියන නම රෝසමල්ට යෙදෙනවනේ. මලත් එක්තරා જાතියක්. රෝසමල පරවෙනකොට රෝසමල් જાතියේ ජරාව වෙනවා. පරවෙලා වැටෙනාම පිටි හැදලා ගියාම රෝසමල මල. දැන් රෝසමලේ මරණය. විනාශය. එහෙනම් ජරාවට පත් වෙන මරණයට පත් වෙන රෝසමල දකින්න හම්බුනේ රෝසමල් කියලා જાතියක් පිපිලා තිබෙච්ච නිසා. ඒව අනාදී පටන් තියෙන જાතියකුත් එක. පිපුණදා පටන් දිගටම තියෙන જાතියකුත් එක. යම් හේතුන් නිසා යම් කාලයක මතු වෙලා පෙනිලා. විද්‍යාමාන වෙලා උදේ පෙනිලා. හවස වෙනකොට වැටලා ගියා. ඉහැරලා වැටලා ගියා. අන්න එහෙම જાතියක් තමයි රෝසමල් જાතිය. ජාතිපත්‍යා ජරා මරණං කියන එක දැන් අපිට ඔප්පු වුණා. රෝසමල් જાතියක් ඒ જાතියනේ පත් වෙච්ච නිසා තමයි රෝසමල් වල ජරාවක් සහ මරණයක් දැක්කේ. රෝසමල් කියලා යම පිපුනේ නැත්නම් රෝසමල් જાතියක ජරාවක් හෝ රෝසමල් જાතියක මරණයක් හෝ අපිට දකින්න හම්බෙන්නේ නැහැ. පිපුන නිසා දැක්කේ. දැන් જાතිපත්‍යා ජරා මරණං જાති නිරෝධා ජරා මරණ නිරෝධෝ. ඒක මෙතෙන් දැක්කනේ. එහෙනම් જાතියක් හටගන්න පරිච්ඡේදම්පාද සිද්ධාන්තේ මොකද්ද? භවපත්‍යා જાති. ඊළඟ සිද්ධාන්තේ. එහෙනම් භව කිව්වේ මොකද්ද? නිර්මාණාත්මක භවට කිව්වා භව කියලා. යම්කිසි සම්මතයක් තුළ ගොඩනැගෙන යම. ඒ ගොඩනැගීම සඳහා මොහොතක් මොහොතක් පාසා නිර්මාණාත්මක ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මෙන්න මේ නිර්මාණාත්මක ස්වභාවයට කිව්වා භව. එහි නිර්මාණාත්මක ක්‍රියාවලියක් නොවුනනම් අර ලොකු පොහට්ටුව එක එක පෙට්ටෙන් පෙට්ට දිගහැරිලා හේනු මතුවෙලා පිපුන වලක් කියන තත්ත්වයට පත් වෙන විදිහක් නේ. ඒ තුළ නිර්මාණාත්මක ක්‍රියාවලියක් මල නිපදවන ක්‍රියාවලියක් ඒ තුලින් සිද්ධ නොවුනනම් මලක් පිපෙන්න විදිහක් නැහැ. දැන් මේක විද්‍යාව. දැන් භවපත්‍ය ආජාති කිව්වේ භවප්‍රත්‍යයෙන් ජාති වෙනවා කිව්වේ රෝසමල නැති ජාතිය රෝසමල නිපදවන භව නිසා සිද්ධ වුණා. වෙන භවකින් සිද්ධ වෙන්නේ නැහැ. නිර්මාණාත්මක භව හේතු කොටගෙන රෝසමල නිපදෙවුණා. ඒ වගේම එක එක පොකුරේ තියෙන. තවත් රෝස මලක් නිපදවන භවකින් ඒ රෝස මලේ જાතිය නිපදවලා හිටන් තව මල් જાතියක් හදේ මලක් හදනවා මිසක්. තව මලක් හදන්නේ ඒකෙන් බෑ. එහෙනම් එකින් එක මලට එකින් එක භවක් තියෙනවා. රෝස මල් වර්ගයේට රෝස මල් නිෂ්පාදනය කරන භව ක්‍රියාත්මක වෙන්න ඕන. එකින් එකට පුද්ගලිකව ඒ නිෂ්පාදනය කරන්න භවක් තියෙන්නත් ඕන. එහෙනම් අපි ගත්ත රෝස මලක් ඇත්නම් ඒ රෝස මල් නිෂ්පාදනය කරන යම් භවක් ඇත්නම් ඒ භව එදන් ක්‍රියාත්මක වීමෙන් තමයි රෝසමල් જાතිය නිපදෙන්නේ. අනේ භවපත්‍ය જાති කියන සිද්ධාන්තය හැදෙන හැටි. දැන් අපි මේ ක්‍රමයේ දකින්න ඕනේ. ඒක සකස් වුණ ආකාරය. දැන් ඊළඟ මොකද සිද්ධ වෙන්නේ? ඒ නිර්මාණාත්මක හැකියාව නිර්මාණාත්මක භවට ගොදුරුනේ මොනවද? නිර්මාණාත්මක භව කියන්නේ කරා ධර්මතාවය. ඒකට ගොදුරු වෙන්න අවශ්‍ය කරන්නා වූ ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු ආදී රූප ධාතු. ඒකට ගොදුරුනහම තමයි. ඒ නිර්මාණාත්මක භවයේ ක්‍රියාත්මක වීම පේන්නේ. දැන් නිර්මාණාත්මක භවකින් ධර්මතාවයක් තිබෙන පළියට. ක්‍රියාත්මක වීමක් දකින්න බැහැ. එයා මෙතන මොකද සිද්ධ වෙන්න ඕනි? ඒ භව සිද්ධ වෙන්නේ නම්. තව සිද්ධාන්තයක් වෙන සිද්ධ වෙන්න ඕන. ඒ තමයි උපාදානපත්‍ය භවෝගින් සිද්ධාන්තය. උපාදාන කියලා කිව්වා අපි ඉස්සෙල්ලා විග්‍රහ කරලා හිටියේ උපාදාන කියන්නේ මොකද්ද? ඒ බවක් නිර්මාණය කිරීමට නම් ඒකට අවශ්‍ය කරන යමක් ඒ කරා ලං වෙලා බැඳෙන්න ඕනේ. උපකාර වෙන්න ඕනේ. අන්න ලං වෙලා උපකාරාත්මක වශයෙන් ආධාරයක් දෙනකොට තමයි අර නිර්මාණාත්මක බව ක්‍රියාත්මක වීමෙන් ජාතිය හටගන්නේ. මල් ජාතිය හටගන්නේ. දැන් මොනවද උපාදාන වෙන්නේ? අවශ්‍ය කරන ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායු ධාතුව, පඨවි ධාතුව කියන ධාතු හතර. ඒක එකින් එකට සංයෝග වෙලා මිශ්‍ර වෙලා ඕජසබ්බවට හැදිලා සකස් වෙලා. අන්නේ හැදෙන ඕජස අර මල කියන එකේ නිර්මාණාත්මක බව කරන දේ ද්‍රව්‍ය වස්තු වශයෙන්. ආසන්නයට ඇදිලා වැඳිලා තියෙන්න ඕනේ. උපාදාන වෙන්න ඕනේ. ඒතකොට තමයි මල් බව නිපදවන්නේ. ඒතකොට තමයි මල් જાතිය පහළ වෙන්නේ. දැන් ඒ ටික උපාදාන වෙන්න නම් කොහොමද උපාදාන කරගන්නේ? නටුව දිගේ ආපු අර ඕජස ඇවිදලා තමයි උපාදාන වුනේ. ආසන්නයට ඇදලා දුන්නේ. ඒ නටුවට යම් කිසි දෙයක් ඒ තන්හි හාවුනේ නැහැ නහර ඕජස. තන්හි හාවෙන නිසා තණ්හා කියනවා. තන්හි හාවෙනවා කියන එකයි මේකේ අර්ථය. මොන තන්හිද හාවුනේ? මලයයි යමක් යම් තැනක නිපද වෙනවාද? අන්න එතෙන්ටයි හාවුනේ. හාවුනේ කුමක් මගින්ද? උපාදාන වෙච්ච එකට ඒ තන්හි හාවුනා නම් අර ඕජස. ඒකෙන් තමයි ඇදලා ගිය කිලි බැඳුනේ. ඇදලා බැඳුනේ ඒක. නටුව දිගේ ඇදලා එනවා. තනි ආවෙනවා. ආසන්නයට එකතු කරලා දෙනවා. උපාදාන වෙනවා. නිර්මාණාත්මකව ක්‍රියාත්මක වෙනවා. නිපද වෙනවා. නිපද වීමේ ප්‍රතිඵලය මල. ජාතිය. භවපත්‍යා ජාතිය. දැන් පරිත්‍යාපාද ක්‍රමේ යමක් නිර්මාණය වෙන නියම හැකියාව නියම ක්‍රම හතර. දැන් තණ්හා හට ගන්න පුළුවන්. ඒ තණ්හි හාවෙන්න ඕජසක් මලේ නටුව දිගේ යාවේ කොයින්ද මල? ඒක කඳෙන් ගත්තා. කඳට කොයින්ද? වේදනා පත්‍ය තණ්හා. වීමක් දනවනවට කියනවා වේදනා. හිතෙනවට නෙමෙයි මේ කියන්නේ. වේදනා කියන්නේ වීමක් දනවනවා. යම් සිදුවීමක් සිද්ධ කරනවා. ඒකට කියනවා වේදනා. එහෙනම් මොනවද සිද්ධ වෙන්නේ? ආපෝ ධාතුවයි, පරවි ධාතුවයි ඕජස භාවරපත් කරලා හිටන් මුල් වලට තෙත් වීමක් දැනෙවුවා. තෙත් වීමෙන් ඇදලා ගත්තා. වීමක් දනවපු නිසා, වේදනා නිසා. කොළේට වැටෙන සූර්යාලෝකේ ගහට ඇදලා ගත්ත වීමක් දැනෙව. ඔස්නේ අතුල් වීමක් වුණා. ඔනේ වීමක් දනවපු නිසා තමයි ඕජසක් එකතු වෙලා ඕජසක් හැදුනේ. ඒ නිසා තමයි ඊ තන්නේ හාවුනේ. ඒ නිසා තමයි බැඳුනේ. ඒ නිසා තමයි හැදිලා හිටන් නිර්මාණය වෙලා මල නැටි එක නිර්මාණය වෙලා. ඒ නිසා තමයි මලක ජරාවක් මරණයක් හටගත්තේ. අන පරිත්‍යාපාදී ක්‍රමානුකූලව ගිය හැටි. දැන් ඊළඟට බලන්න ඕනේ. වේදනා කියන ආව තත්ත්වෙට ඉස්සෙල්ලා ඒකට හේතුවක් තිබුණා. මොකක්ද ක්‍රමේ? සිද්ධාන්තයේ පස්සපත්‍ය වේදනා. මුල එක තැනක තියෙනවා, පොර තව තැනක තියෙනවා. ස්පර්ශ රුණොත් එනවා. ජලයේ එක තැනක තියෙනවා, මුල තව තැනක තියෙනවා. ජලයේ මුලට ස්පර්ශ නැවුණොත් ඇදලා ගන්නවා. වීමක් දනවනවා. දනවන්නේ විදිහක්. එහෙනම් ඒවා මුල් වලට ස්පර්ශ වෙන්න ඕනේ. ස්පර්ශේ වුණාම තමයි ඕන ඕන දේවල් ඕන විදිහට දනවලා හගස් වෙලා ඕජස වාරපත් කරලා ගෙනියන්නේ. අනේ ස්පර්ශ ඉරේලිය කොළේ ස්පර්ශ වුණොත් තමයි ඇදලා ගන්න. අනේ පස්සපත්‍ය වේදනා. ස්පර්ශයක් නිසා මේ වීම දනවනවා. හගස් වෙලා එනවා. නම් ස්පර්ශේ කොහොමද ආවේ? වතුර දාන්න තැනක් තිබුණේ නැහැ නම්, පොළොවක් තිබුණේ නැහැ නම්, උරුල් වෙච්ච පොළොවක් තිබුණේ නැහැ නම්, පොළොව දාන්න තැනක් තිබුණේ නැහැ නම්, ඒ ආයත්තාන හැවත් පිටවර තැනක් නොතිබුණා නම් කොහෙද ඇදලා ගන්න? වීමක් දනන්නේ මුල් වලට, තෙත් වීමක් දනන්නේ කොහෙන්ද? පස තෙත් තුන්නේ නැහැ නම් මුල තෙත් වෙන විදිහක් නැහැ. නැත් තෙත රදා හිටින්න පස තියෙන්න ඕනේ. අනේ පසට යම් කිසි දෙයක් ආයතන කරගත්තා, ජලයේ දමන ආයතනයේ පස, පොළොව දාන ආයතනයේ පස, ඒක ආයත්තානෙහිවත් එකතු වෙන ස්ථානයක් තියෙන්න ඕන. ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව කියන ධාතු හතර එකතු වෙන්න ස්ථානයක් තියෙන්න ඕනේ. තවසේ සමානාන්තරයක් තියෙන්න ඕනේ. අනන්තරයක් ඇදලා ගන්න කිව්වේ කොතනක් ක්‍රියාත්මකයි? අනන්තර සමානාන්තර බාහිර වේවා. දැන් පස සමානාන්තරයේ වෙනකොට අනන්තරයේ වශයෙන් ඒක රැඳලා එනවා ජලයේ පොර. කොරේ සමානාන්තරයේ වෙනකොට ඉරුවෙලිය අනන්තරයේ වශයෙන් ඒක රැඳලා ඉන්නේ. අනන්තර සමානාන්තර ප්‍රතිදේ ක්‍රියාත්මක වෙලා අන්න එතන හට ගන්නවා. අර ස්පර්ශය හප ගන්නවා ආයතන දිවිචනික. ඉන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මේ හයම හට ගන්නද. අවශ්‍ය කරන රස ධාතුන් තැන්පත් වෙලා ඇදලා ගැනීම සඳහා තැන්පත් වෙන්නේ. මේ ලෝකයේ ඊට අවශ්‍ය දැන් තියෙන නිසා කියනවා. සලායතන පත්‍ය පස්සෝ. ඒකට අනුකූල අද සතේ කියවුන්නේ නැහැ කොතනකවත් තාම. සදාරත් වෙච්චලා ජීව වස්තු තත්ත්වෙච්චලා. සතපුද්ගල බේදය අත්හැරලායි පරිත්‍යාගමයි. අනේ සලායතන කිව්වේ ඇහැ කන දිව නාසය ශරීරය කියලා හිතන් ගත්තේ මේ ශරීරය කොටස් පෙන්වන්න විතරයි. ඒක සියල්ලන්ට පොදු කරන්න බෑ. යම් තැනක එකතු වෙන ස්ථානය කියන එකයි ආයතන කිව්වේ. ආයස්ථාන කියන එක. ආය කියන්නේ එකතු වීම. ස්ථාන කියන්නේ එකතු වෙන තැන. රූප එකතු වෙන තැන නිසා ඇහැ චක් ආයතනේ උනේ ඒකයි. ශබ්ද එකතු කරන තැන නිසා සෝත ආයතන උනේ. ගන්ධ එකතු කරන නිසා ගාන ආයතන උනේ. ඉතින් ඒ වගේ ඒ දේ එකතු කරන්ද යමක් ආයතන නම් ඒ නමින් හඳුන්වනවා. ආයතන කියන්නේ මොකක්ද? එකතු වෙන ස්ථාන. අනේ ආයතන වල හේතුව මොකක්ද? නාම රූප පත්‍ය සලායතන වන්නේ වැදගත් වෙන එකට දැන කැටිටක කියලා යන්නේ. මේ ඔක්කොම එකතු කරන ස්ථානෙ. ඒවට සකස් කරන්නේ. ඊ අවශ්‍ය අවශ්‍ය වන්නා වූ රූපය. නිපදවන්නේ. අවශ්‍ය නම්්‍යතාවයක් හැඩගැස්මක් තියෙන්න ඕනේ. නම්්‍යතාවය කිව්වේ නාමය කිව්වන් එතන හැඩගැස්ම. හැඩතලෙ. හැඩතලයක් හදන්න ශක්තියක් ඕන කරනවා. ඒ හැඩතලයට අනුකූලව තමයි ඒවා සකස් වෙනා ආයතන සකස් වෙන්නේ. එහෙනම් පසේ හැඩතලයක් ඕනේ. ගහනවිදි හැඩතලයක් ඕනේ. සූර්යාලෝකෙන්ද කොළේ නැවිදි හැඩතලයක් ඕනේ. අන්නේ ආයතනයේ සකස් වීමට අවශ්‍ය කරන. ඒ හැඩතලයට අනුකූලව නමාදින්න ඕනේ සතර මහා භූතය. සතර මහා භූතයේ රූප වෙනවා. ඒ හැඩතලයට දුන්නා වූ ආකාරයේ නාම වෙනවා. ඒක තමයි නම්්‍යතාවයේ හේවත් හැඩතලය. මෙන්න මේක තමයි දැන් නාම රූප පත්‍ය සලආයතන කියන්නේ. හැඩතලයත් හැඩතලයට අනුකූලව පිහිටියව සතර මහා භූතිය නිසා. බාහිර නාම රූපයක් හටගන්න. අභ්‍යන්තර නාම රූපයි බාහිර නාම රූපයි දෙකක්. අභ්‍යන්තර නාම රූප එකක්, බාහිර නාම රූප එකක්. ඔන ඇති වෙන වෙනස නාම රූප වලින් තමයි කරුව බෙදුනා වාගේ, ගහ කරුව බෙදුනා වාගේ පරිච්ඡ සමුප්පාදේ නැති ගහ බෙදෙන තැන. ඔන කරුව බෙදෙන තැන හා සමානයි සර්. එහෙනම් කරුවේ ඔක්කොම කරුවේ දෙපැත්තම කරු දෙකම එකතු වෙලා එක කඳක් වෙනවා. කඳට දෙකේ බෙදුනාම කරු දෙකක් කරුවක් හැදෙනවා. දෙපැත්තට අතු දෙකක් ගිහිල්ලා. මෙන්න මේවාගේ අභ්‍යන්තර නාම රූප සහ බාහිර නාම රූප කියලා දෙකේ බෙදෙන කරුව තමයි පරිච්ඡ සමුප්පාදේ නැති ගහේ කරුව තමයි නාම රූප දෙක. දෙකම එකතු වෙලා කඳ මොකද්ද? විඥාන. විඥාන පත්‍ය නාම රූප. අන්න මනෝකුබ්බංගම ධම්මා කියන දේ ගිහිලා ගිහිලා ඔක්කොගේ මුලයි. අහු මුල් කඳ. දැන් විඥාන කිව්වේ මොකද්ද? පබස්සර විදම් බිකවේ චිත්තං කියන මේ චිත්තේ. ඒ චිත්තාකාරයෙන් තියන්නේ ඉඳ දෙන්නේ නැතුව. එක එක කහට ගැන්වීවා. ආගන්තුකේන උපකිලිතේන උපකිලිතා. ආගන්තුක කෙලෙසොලි කහට ගැන්වීවට පස්සේ මොකද වුනේ? මොන කහටද ගැන්වීවේ? අවිද්‍යාවයි තෘෂ්ණාවයි දෙකේ කහට ගැන්වීවේ. ඒකේ ප්‍රභේදය තමයි මේ කහට ගන්නලා තියෙන්නේ. අවිද්‍යාවයි තෘෂ්ණාවයි කියන දෙක යම් තැනකද? පැවැත්මේ ශක්තියේද? අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ගොඩනගන්නේ මොකද? පැවැත්මේ ශක්තිය. එහෙනම් මේ පහළ කරන විඥානවල අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ගොඩනගෙන ඒවා. ගොඩනැගුවේ යම් ආකාරයෙන්ද පැවැත්මේ ශක්තිය ඊට අනුකූලව ගැප් කරලායි ගොඩනගන්නේ. මෙන්න මේකට අපි කියනවා කර්ම ශක්තිය. යමක් ගොඩනගන ශක්තිය. දැන් මේ ගොඩනගන ශක්තිය ඇති කරන්නේ කොහොමද? අභ්‍යන්තර නාම රූප ක්‍රියාත්මක කියලා නාම රූපත්‍ය විඥානං කියලා සිද්ධාන්තයක් ඇති කරනවා. ඒ ගොඩනගු විඥානය නැවතත් ඒ නාම රූප ඇදලා අරගෙන අභ්‍යන්තර නාම රූප වශයෙන් අර මනසේ හතහන් ඇදලා අරගෙන නාම රූපත්‍ය විඥානං විඥානපත්‍ය නාම රූපක දෙපැත්ත ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මෙහෙම ක්‍රියාත්මක වෙන්න වෙන්න එකවාරයක් ඇතිවෙච්ච විඥාන ශක්තිය ওই චක්‍රයේ ක්‍රියාත්මක වීම නිසා වේගවත් බලවත් වෙනවා. බලවත් වෙන්න වෙන්න ආසේවිත භාවිත බහුලීකృత කියන ඇසුරු කරන භාවිතා කරන බොහෝ කොට ඇසුරු කරන අදහස නිසා නාම රූපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපං කියලා එකින් එකට බලවත් වෙවි. ඒ විඥානයේ බලය වැඩි කරනවා. විඥානයේ බලවත් වෙනකොට නිකුත් කරන ශක්ති බලයත් වැඩි වෙනවා. මෙන්න මේ නිසා ඒදී නිෂ්පාදනය කරන්න අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් බලයක් නිකුත් කරනවා විඥාන බලවත් වෙලා. මෙන්න මේ බලයට අපි කියනවා ශක්ති විශේෂය. ආකර්ෂණ ශක්තිය. ඇද ගැනීමේ ශක්තිය. යම ක්‍රියාත්මක කරන ශක්තිය කිය. ඔන්නේ ක්‍රියාත්මක කරන ශක්තිය තිබෙච්ච නිසා තමයි හතර මහා භූතයන්ට නිසංසල වෙන්න බැරි. ඒවා ඒ ශක්තියෙන් බල ගැන්වෙනවා. බල ගැන්වෙනාට පස්සේ සූකඩ වාගේ පැත්තක තියෙන තිබිච්ච හතර මහා භූත. ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායු ධාතුව, පඨවි ධාතුව. එසේ පවතින නැතුව අර ශක්තියට ගෝචර වෙනවා. ගෝචරේ යන යම් නාම රූපයක් නිෂ්පාදනය කරන්න බාහිරට යොමු කරන්න ඕනේ වුණාද? ඒ විදිහට අවශ්‍ය කරන විදිහට නම්ිතාවයකට ශක්තිය දිය සකස් කරනවා. ඒතකොට හතර මහා භූතයන්ගේ අනුකූල රූපයක් හරස් වෙලා එනවා. මෙන්න මේ ක්‍රමයට තමයි විඥානයකින් නාම රූපයක් බාහිරට නිෂ්පාදනය කරන්නේ. අභ්‍යන්තර නාම රූපයේ විඥානය සමග ඒක මේකද මේක ඒකට එකිනෙකට අන්‍යමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙමි. විඥානය බලවත් කරලා බලවත් විඥානය නිෂ්පාදනය කරලා දුන ශක්තිය හතර මහා භූතිය අනුකූලව ඊට අනුකූල 70ක් හදන්නේ. විශේෂ ශක්තිය නිකුත් කරනවා. නිකුත් කරන ශක්තිය විඥාන ශක්තිය නැවි චිත්ත ශක්තිය කියනවා කර්ම ශක්තිය කියනවා. ওই දෙකට. සාජාත කර්ම ශක්තිය නානාක්ෂණික කර්ම ශක්තිය කියලා දෙආකාරකින්ම ශක්තිය නිෂ්පාදනය කරනවා. එකක් නිෂ්පාදනය විඥානයේ නිෂ්පාදනය කරන මොහොතේම ගොඩනගන ශක්තිය. අනුකූලව දෙයක් නිපදවන්නේ. අනික තමයි නිදහස් කරහන ශක්තිය. පස්සේ ලැබිච්ච දාවක එකක් නිපදවන්නේ. නානාක්ෂණික කර්ම ශක්තිය කියනවා ඒක නිදහස් කරපු කර්ම ශක්තියද. එවලේ ක්‍රියාත්මක කරපු යමක් ක්‍රියාත්මක කරන කර්ම ශක්තියද කියනවා. විඥානයේ සහජාත කර්ම ශක්තිය. අන්න සත්වයේ වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ යන්නේ ඉන්නේ දඟලන්න උඩපයින්ද කතා කරන්න රටවිට බලන්න මේවට ශක්තියක් නිකුත් කරනවා හිතන හිතන ගන්න. සහජාත ශක්තිය. ඒ මොහොතේ නිෂ්පාදනය කරන උදාහරණ නිදහස් කරහන ශක්තිය විශ්වේ ක්‍රියාත්මක වෙන ක්‍රියාත්මක වෙනවා. නානාක්ෂණික කර්ම ශක්තිය. කර්මයක් විපාක දෙනකම් කර්ම ධර්ම ආරම්භන කියන අවස්ථා තුනකට ගිහිලා විපාක බාටපත් කරනකම් ওই ධර්ම අවස්ථාවේ අර නානාක්ෂණික කර්ම ශක්තිය නිදහස්ව පවතිනවා. යබ්බේලා තියෙන ශක්තිය ඒක. නිෂ්පාදනය කරනකොට ආරම්භන සහ විපාක බවටපත් කරලා ක්‍රියාත්මක කරනවා. ඒක මුල හදන්නේ ওই විදිහට. මේ අපි දැනගන්න ඕනේ කර්ම ධර්ම ආරම්භන විපාක කියන මේ හතර සකස් වෙන ආකාරය. මෙන්න මේ විදිහට මේ විඥාන කුමකින්ද හටගන්නේ? සංඛාර පත්‍යය විඥාන. යන්න විඥානේ මුල් කරලා දෙන එක. මුලදී හදලා දුන්නාට පස්සේ තමයි විඥාන පත්‍යය නාම රූපා නාම රූපත්‍යය විඥාන ආදී වශයෙන් ගොඩනගින්න පටන් ගන්න. දැන් මුලින් විඥානය හදලා දෙන්නේ කවුද? සංඛාර පත්‍යය විඥාන කියන සිද්ධාන්තය. මොනවා සංඛාර කිව්වේ? අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා යම් කිසි නිගමනයකට බැහැගෙන. ඊට අනුකූලව හිතනකොට කියනකොට කරනකොට. අන්නේ ඒ තුලින් කහර ගැන්නුණු චිත්ත ස්වභාවය විද්‍යාමාන වෙනවා. නැත්නම් විඥාන ස්වභාවය විද්‍යාමාන වෙනවා. ඕකට කියනවා සංඛාර පත්‍යය විඥාන. අපි සංඛාරයේ ගොඩනගෙනකොට දැන් අපි මලක් හදීමට අවශ්‍ය කරන දේක් අපේ මනසේ තිබුණා. මනසේ ගති ලක්ෂණය. රෝස මලී ගති ලක්ෂණය. රෝ කියන වචනයෙන් පෙන්නන්නේ සැරිසරනවා. ආස්වාදයන්ගේ සැරිසැරීමට රෝ කියනවා. ආස කියන වචනයෙන් පෙන්නනවා ඒක දින ආසාව. ආස්වාදයන්ගේ සැරිසරන්න තියෙන ආසාව නැති චිත්ත ගති ලක්ෂණේ තමයි අවිද්‍යාවේ තෘෂ්ණාවේ පහළ කරපු ලක්ෂණය. රෝ ආස ලක්ෂණේ නිසා රෝස හට ගැනීමේ සංඛාරය නිවදෙවි. වර රෝස වලට මුල. ආසාව යම් තැනක කාමී යම් තැනක නිපදවනවා. කාමයක් යම් තැනක නිපදවන්න බැහැ. සාන්ත හිත. ඒකේ ගැළපුණ හිතක් ඉන්න ඕන. කටුක ලක්ෂණේ වට කරගත්ත. ඒ මැදින් විදිහේ ආස්වාදයක් තියෙන්න ඕන. කටුක ලක්ෂණ නිසා කටුත් ගහේ කටු හැදුනා, නටුවේ කටු හැදුනා. ආස්වාදයේ ගැළපෙන නිසා රෝසවල ඒ ස්වභාවයේ ලෝකයෙන් දෙන්න හේතුකාරක විද්‍යාමානත්වයක් ඇති වෙනවා. එහෙනම් රෝසමල කාමීට සම්බන්ධයි. කාමී මුල් කරගන්න දෙකට ගන්නේ රෝසමල. මගුල් විදෙට යනකොටත් සාක්කුවේ ගහන්නේ රෝසමල. ඒ නිලුමල ගෙවෙන්නේ. බුදුන් පුදන්නේ නිලුමල ගතර කාමී සම්බන්ධ දෙයට ගන්නවා රතු රෝසමල. වර්ණයක් හත්ත වර්ණී. ඒකට අවශ්‍ය වර්ණී. පැහැය ඔක්කොම අනුකූලව ගැලපෙන එක. මෙන්න හදන්න මුල සංකාරය. රෝසමල සංකාරයේ බාහිරට හැදෙන එක. ඔය රෝස සංකාරයේ අභ්‍යන්තරය දෙනවාම අභ්‍යන්තරයේ රෝස වෙන්න පටන් ගන්නවා. රෝස වෙනවා. අන්න අභ්‍යන්තර වෙන්න. රෝස් පරෝස් විතරමයි ඔබ තියෙන්නේ. හැම වෙලෙම රෝස වෙච්ච එක. මොකද? බලාපොරොත්තු වෙච්ච කාමයේ බලාපොරොත්තු වෙච්ච පංචකාමයේ බලාපොරොත්තු වෙන්නේ නැතුවම එක්කෙනා කිව්වේ කොහොමද? දෙනවා කිව්වේ කොහොමද? සත්මහල් ප්‍රසාදයේ තියෙන කන්ට කට ආභරණ ඔක්කොම දීලා මෙහෙමයි කරනවා කිව්වා. අනේ මට අද වෙච්ච දේක හැටි. රෝස් වෙලා. කියනකොට සුන්දර ලෝකයක් මවලා පෙන්නවා කාමයේ හැටි කොහොමද තමයි රවට්ටන එකක් උන. දැන්නේ දැන්නේ තෝගේ හැටි. තොල් දෙක හතු කරලා කොණ්ඩි 30 හරියට කරකෝලා බැඳලා අරගෙන මේවන් වට කරලා තින මං හිතාගත්ත සුරංගනාවියක් කියලා. බලපුවාම මේක මේ පුරුවට මේ හදලා ඉතින් හදලා තමයි මට ගෙනත් දුන්න මනමාලි කිය. ඒක කෑ ගන්නවා එහෙම උත්‍රෝස් වේලා. මොකද බලාපොරොත්තු වෙන සුන්දර ලෝකේ නෙමෙයි අර මවලා ගෙනත් දුන්නේ. මගුල් ෆොටෝ එකේ තියෙන හරි ලස්සන කුමාරියගේ කුමාරියද. තෝගේ හැටිත් මම දැක්කා කෝටියක් අඳලා මෙහෙම කරලා එව්වා. දැන් තමයි තෝගේ ඇදගුද පේන්නේ. ඒක ලියලා දැම්මා. අනේ හැටිද? මං හිතාගත්තේ මොකද කුමාරියන් කියේ. රොස්සේ ඉන්නද බැලු. අහ රෝස ගති අභ්‍යන්තරේ කාමයේ බැඳිලා ගියාට පස්සේ වෙන රොස් වීම හැටි. ඕකට නිකන් කාම ගින්න. බලාපොරොත්තු වෙන්නේ එක ලඟ වෙලා බලනකොට විකෘතිය. මේක තමයි කාම ගින්න රොස් වේවි හැදෙන හැටි. අනේ රොස් ගති අභ්‍යන්තරේ දෙනවා රෝස වෙලා බාහිරට කටුසයි ටිකක් හැම වෙලේ කටුවත් ඇමින් ඉන්නවා වගේ තමයි දැන් ඇමිනේ ඇමිනේ ඉන්නේ. ඒක තමයි බාහිර රෝස. අභ්‍යන්තර රෝස වල බාහිර රෝස එක එක ගැලපෙන. හවත්තනවා කටු ගන්නවා. කටු වදුවා. මේක තමයි ස්වභාවය. මේ කාමයන්ගේ ස්වභාවය හොඳට පැහැදිලිව පෙන්නනවා රෝස මලින් බාහිරින් පෙන්න උපමා. අභ්‍යන්තරයේ ඔය කටු ගතියයි කටුක ගතියයි. රෝස් ගතියයි මුල් කරගත්තේ. අර මවලා පෙන්නන සුන්දර ලෝකයක් පිටින් පෙන්නන. උබඳු ආස්වාදජනක මායාවක් මතු කරලා පෙන්නනවා. අන්න ඒක ගැතිලා තියෙනවා. මේ ඕක හොඳයි කියන නිගමනය කලි ඇත්ත නොපෙනෙන අවිද්‍යාව නිසා පෙනී ගන්න. ඔය ඇත්ත දැකන. අපි රොස්සේනේ වාසේ යන්නේ නැහැ. රොස්සේනේ කටු තිනවා දැනගන්න. කටු තිනවා දැන නැතුව රොස්සේ අල්ලන්න ගියාම කටු වෙනවා. ඉතින් ඒ වගේ සුන්දර ලෝකයක් මවාගෙන විවාහයලා එකතු වෙලා ඉන්න කටු වෙන ගන්න. මොනවා කරන්නද? ඕම ඕක අවිද්‍යාවේ වෙහෙලා තියෙන එක අපි දැකේ නැති නිසා. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා ශෝත සංඛාර කරනවා. වෙලඟකට ගත්තා එක පැත්තක් අභ්‍යන්තර රෝස අනික බාහිර රෝස. මොන රෝස වලේ මුල ගිහිල්ලා නාම රූපයෙන් අභ්‍යන්තර නාම රූප සහ බාහිර නාම රූප වලට අදු බෙහෙලා දෙපැත්ත හරගෙන එකක් මම කියන කොටට වැටෙනවා අනික මගේ කියන කොටට වැටෙනවා. එහෙල ලෝකයක් හැදෙනවා. අන්න ලෝකය හැදෙන පරිත්‍ථම උපාදීන් රෝස වලින් පරිත්‍ථම උපාදී අපේ. අන්තිමට කොහෙන් ගියා හරි නාම රූපයන්ගෙන් පස්සේ අභ්‍යන්තර බාහිර වශයෙන් නාම රූපේ දෙනකොට මම වගේ කියන දෙපැත්තට බෙදෙනවා. ඒකේ මුල බලගහම කඩුවේ කල ගතකින් ගිහිලා කල බෙදෙන එක හතක් වාගේ නේද? එක හතක් වාගේ. ඒකෙන් ගිහිලා මොකද වෙන්නේ? විඥාන නැවිත කන්දර සම්බන්ධ වෙනවා. ඒකෙන් කිය මුල මොකද්ද? අවිද්‍යාව නැති මුල. තෘෂ්ණාව නැති මුල් දෙක. ඉතින් අවිද්‍යාව තෘෂ්ණාව මුල කියලා බලා ගන්න කිව්වොත් ඔන්න හැම එකම මුල අවිද්‍යාව තෘෂ්ණාව. මුලින් හදගත්තාම තමයි විඥාන නැවිත කඳ හැදිලා නාම රූප නැවිත අතු බෙදිලා කලාවට නැවිත විදිහට අවශ්‍ය කරන පරිසරය සකස් වෙලා ඉතින් ස්පර්ශ ලැබීමට ස්පර්ශයේ වේදනාවට ඒවෙන් ගොඩ නැගිලා සකස් වෙලා ඇදිලා බෙදලා ගොඩ නැගිලා තණ්හා වෙලා උපාදානලා බැඳිලා භව වෙලා නිර්මාණය වෙලා ජාති වෙලා පහළ කරනවා. පහළ කරලා තින්නේ අවිද්‍යාව සාගත තෘෂ්ණා සාගත දෙයක්කින් හටගත් එකක් මිස ඒ පිටස්තර දෙයක් නෙමෙයි. එහෙනම් අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් හටගත්ත මමයි වගේ කියන මුළු ලෝකෙම දුක කරදරේ දීලා ජරාවට පත් වෙලා මරණයට පත් වෙලා යනවා මිස මායාව පෙන්නනවා මිස වෙන එකක් ලෝකෙ කියලා නැහැ. මායාව සුන්දර ලෝකයක් මාර පෙන්නන හවට්ටනවා. නැවත වාරයක් මතුවට අවිද්‍යාව තෘෂ්ණාවට මුල්ලක් දලා දෙනවා. හැදිච්ච වීජේ ආයි මුල්ලක් දවන එකට මුල වුණා වගේ. ලෝකේ තමයි පරිත්‍යාගපාදී ලෝකය ලෝකේ සකසෙන්නේ කොහොමද? මේ සියුම තේරුම් ගත්තාම ඕනම එකක් අරගෙන පරිත්‍යාගපාදී විග්‍රහ කළේ. ඒක අපි අහන හොඳ හෝ නරක ලෝකේ තියෙන්නේ මොනවද? කටුක දේවල් හෝ මනවරණ දේවල්. මනවරණ දේවල් කටුකත් මේ වැහිලා තිනවා. සාත දේවල් එහෙමත් තියෙනවා දිනවා. හොඳයි නරකයි කියන යමක් ඇත්නම් විඥානීය මුල් කරගෙන සංඛාර මුල් කරගෙන හටගන්නේ ඒවට අනුකූලව ලෝකයේ කියන දයක් හැරගෙනාම ලෝක භුක්තියයි බහි. අවිද්‍යාව තෘෂ්ණාව නිසා යලි යලි මුල්ලක් දාද්ද ඉදිරියට ගමන ගෙනියනවා. යම් දවසක අවිද්‍යාව තෘෂ්ණාව දුරු කළාම මුල් ඇද්දීම ඉවරයි. ලෝකෙත් එක්ක තියෙන සම්බන්ධය ඉවරයි අන්තිම පුරුක. ඒ අවසානයේ පස්සේ ලෝකයේත් එක්ක සම්බන්ධය ඉවර වෙනවා. ඒතර පටිච්චසමුප්පාදීක්ම ගියා. නිරෝධයට වැටෙනවා. ඉතින් අවිද්‍යාවත් ඒ වශයෙන් විරාග නිරෝධා සංඛාරේ නිරෝධය. දැන් මේ සංඛාරේ නිරෝධ කළා. යථාර්ථය දැනගෙන. දැන් රෝධ සංඛාරේ නිබදවන්නේ නැහැ. සංඛාර නිරෝධා විඥාන නිරෝධ. දැන් ෆෝස් කරන විඥානයක් නිබදවන්නේ නැහැ. එන සත්‍යයන් නිබදවන්නේ නැහැ. විඥාන රෝධා නාම රූප නිරෝධය. අතු බෙදන්නේ නැහැ. ඉවරයි. එන සලායතන නැහැ. එන අභ්‍යන්තර සලායතන වශයෙන් ඇසකරන දිවනාති ශරීරේ රොස් කරලා හදන්නෙත් නැහැ. ඒකට ගැළපෙන බාහිර ලෝකය සමග සම්බන්ධ කරන්නෙත් නැහැ. එන අභ්‍යන්තර බාහිර මම වගේ දෙකම ඉවරයි. එන ස්පර්ශ නිරෝධය. එන ස්පර්ශය නිසා වේදනාව කරා තියුණා. අවිද්‍යාසහාග තියලු ස්පර්ශය යමක ලැබුණාද? ලබාවිච්ච මුල ඉවරයි. එහෙනම් දැන් ස්පර්ශ නිරෝධය. එන වේදනාව තිබුණාද? අභ්‍යන්තර සහ බාහිර තිබුණ තියලු වේදනා නිරෝධයි. ආයි අවිද්‍යාවෙන් හටගන්නේ වේදනාවක් ඇතර නැහැ. වීමක් ගන්නවන්නේ නැහැ. එහෙනම් තන්නේ ආ කරන්නේ නැහැ, බඳින්නේ නැහැ, බඳවන්නේ නැහැ. ඒකට බැඳින්න හදින්නේ නැහැ. එහෙනම් එවදු ආකාරනේ අවිද්‍යාවෙන් හට බව පැවැත්මේ බවක් තිබුණාද? බව නිරෝධයි. පැවැත්මේ බවක් නැද්ද? උප්පත්ති යාතියක් වශයෙන් හටගන්නේ උප්පත්ති බවත් නිරෝධයි. එනම් උපපති යටි යටි නිසා හේතු නැති නිසා නිරෝධය. යටි නිරෝධය නම් ජරා මරණ ශෝක පරිදේය දුක්ඛ දෝමනස උපායාස ඔක්කොම නිරෝධයි. දුකෙන් මිදෙන්න. ලෝක තමයි විද්‍යාව. ලෝක විද්‍යාව ඔයි දිහා ලෝක විද්‍යාව පනවන්න කිසිම සමතෙක් ලෝකෙ තුල නැහැ. ඔය තමයි දිරන් අහසේ පනවපු ලෝක විද්‍යාව. මේ පරිත්‍යාග උපාදිතින් ලෝකෙ දැනගන්නේ කොහොමද? යතුරුව පැත්තක් මේ තියෙන්නේ. සූවිසි පත්තානී නැමැති හේතු වෙන ආකාර 24ක් තුලින් මේ පටිච්ච සමුපාද චක්‍රයේ ක්‍රියාදාමයේ සිද්ධ වෙන සිද්ධාන්තයේ සිද්ධ වෙන ආකාරයේ මහා සියුම් විග්‍රහයකින් අති සියුම් විග්‍රහයකින් ඔයින් එහාට ශ්‍රාවක ගෝචර කරගන්න බෑ. යම්කිසි මහා ඥානවන්ත ශ්‍රාවකයෝ ගෝචර කරගන්න යම් දහමක් ඇත්නම් මෙච්චරයි. ඔයින් එහාට ගෝචර කරගන්න දහමක් නැති නිසා ඔයින් එහා මුලක් පින්නුවේ නැහැ. හට ගැනීමේ මුල ඔයින් එහාට පින්නන්න ගියේ නැත්තේ ඔයින් එහා ගෝචර කරන්න ඥාන ශක්තිය ශ්‍රාවකයන්ට නැති නිසා. එහෙනම් අයිත එහා දැනගන්න ඕන නම් ලෞතර බුදු වෙන්න ඕනේ. හැබැයි උන්වහන්සේ ලෞතර බුද්ධත්වයට පත් වෙනාට පස්සේ දකින්න මට විතරයි මේක මේක කියා දෙන්න අනිකයට ගෝචර නැහැ. නැහැ උන්වහන්සේගෙන් එක සීමා වෙනවා. උන්වහන්සේ දකින්න ගෝචර කරන්න බුලා අන්තිම උපරිම මට්ටම. 24 ආකාරයකින් සත්‍ය වෙන ආකාරය කියා දීම පමණයි. හැබැයි ඒකත් ඉතාම සුළු මහා ප්‍රඥ කාක පිළිසෙට විතරයි ගෝචර වෙන්නේ. නමුත් ලෝකයේ ශ්‍රාවක පිටට ගෝචර වෙන දහමක් නිසා බුදුරජාණන් වහන්සේ සැකහැරෙන්න ලෝකයාට. ලෝකේ හටගන්නා වූ ක්‍රියාවලිය පටිච්චසමුප්පාදයේ සිද්ධ වෙන හේතුප්‍රත්‍ය මාලාව. ප්‍රමාණිකෝලෝ දේශනා කළා. ඒකෙන් පළවෙනි එක තමයි හේතුප්‍රත්‍යය කියලා දේශනා කළේ. හේතුව ප්‍රත්‍ය වෙන හැටි. එන අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් යුත් වෙන පුද්ගලයාට මේ ලෝක පැවැත්ම හටගැන්වීම අත්‍යවශ්‍යයෙන් පළමු හේතු හයක් ලෝකේ විද්‍යාමාන වෙනවා මනස. ලෝභයේ ద్వේෂයේ මෝහයේ අලෝභයේ අධිවේෂයේ අමෝහයේ කියන මෙන්න මේ කාරණා හයෙන් තමයි සුභතියයි දුගතියයි දෙකේ පැවැත්ම නිස්පාදනය වීමේ ආරම්භය පටන් ගන්නෙ. පැවැත්ම හොඳයි යන අවිද්‍යාවේ පිහිටලා ඉන්න තාක්කල්. ලෝක සත්‍යය මේ තුල හේතු හයකින් හොඳ හෝ නරක කියන දෙකක් නිපදවගෙන. සුගති පැවැත්මයි දුගති පැවැත්මයි කියන මේ දෙකත් තුල සැරිසරනවා. මේ සුගති පැවැත්මට හේතු තුනකුයි. දුගති පැවැත්මට හේතු තුනකුයි කියන බව බුදුරජාණන් වහන්සේ දැකලා. මුල් ලෝකයේ පැවැත්මට හේතු වෙන සුගති දුගති දෙකෙන් හැටගත ලෝකයේ පැවැත්මට හේතු වෙන. මෙන්න මේ හේතු හය මේකතිය මෙන්න මේ හේතු හය ප්‍රත්‍ය වෙනවා කියලා පෙන්නනවා. ලෝභයේ ප්‍රත්‍යක් වෙනවා, ද්වේෂයේ ප්‍රත්‍යක් වෙනවා, මෝහයේ ප්‍රත්‍යක් වෙනවා. අලෝභයේ ප්‍රත්‍ය වෙනවා, ආදේශයේ ප්‍රත්‍ය වෙනවා, අමෝහයේ ප්‍රත්‍ය වෙනවා. ප්‍රත්‍ය වෙන ආකාරය පෙන්ලා පෙන්නනවා. අකුසල සිත්වලට ලෝභ දේශ මොහ ප්‍රත්‍ය වෙනවා. කුසල සිත්වලට අලෝභ දේශ අමෝහ ප්‍රත්‍ය වෙනවා. ඒකත් විග්‍රහ කරලා පෙන්වන්න ගිහිල්ලා. ලෝභයයි ද්වේෂයයි මෝහයයි එක හිතක හේදෙන්නේ නැහැ අකුසල සිත්වල. උන්වහන්සේ ඒකත් පෙන්නනවා. ලෝභයයි මෝහයයි එකට හේදෙනවා. ද්වේෂයයි මෝහයයි එකට හේදෙනවා. ආසාවෙන් ඇලෙන තැනක ගැටෙන්න බෑ. ගැටෙන තැනක ඇලෙන්න බෑ. ඒක ඉතරා න්‍යායයි. ඒ න්‍යාය දන්නේ නිසා උන්වහන්සේ පෙන්නනවා ලෝභයයි ද්වේෂයයි එකට හේදෙන්නේ නැහැ. එක හිතේ හේදෙන්නේ නැහැ කියලා. ඔය දෙකක හිතේ දෙකක හේදෙන්නේ. පාප සිත් වර්ග දෙකයි. එක ලෝභ මෝහ, එක ද්වේෂ මෝහ. එහෙම හේදෙනවා කියන්නේ. මේ ආකාරයෙන් මේ ලෝක හට ගැනීමට අවශ්‍යන මූල හේතුව තමයි ඒක. යම් මේ ලෝභ දේස මොහ හරි අලෝභ දේස අමෝහ හරි කියන මේ නිගමනයේ ඉන්නේ මොකක් නිසාද? ඇත්ත ඇති ආකාරයෙන් පෙනෙන මේ ලෝකේ හොඳයි කියන නිගමනයේ නිසා. පැවැත්ම හොඳයි. පැවැත්ම වටිනවා. ওই නිගමනයේ තමයි අවිද්‍යාවේ නිගමනය. මේ වටිනවා නම් මේ පැවැත්මේ මොනවද තියෙන්නේ? වටිනවා කියන දෘෂ්ටි ආපුවහම පැවැත්ම හා බැඳෙනවා. පැවැත්මහා බැඳෙන්න ඊළඟට හේතුවක් එනවා මේ හේතුවෙන් තව එකක්. අන්න පළවෙනි හේතු ප්‍රත්‍යයෙන් පස්සේ. එහෙමනම් ඔහු නිකන් ඉන්නේ. පැවැත්මට අයිති මොනවද? පැවැත්මේ බැඳෙන්නේ මොනවද? රූපෙන් දේසේ මොහෙන් හරි, අලෝබදී සමෝහෙන් හරි බැඳෙන්නේ මොනවද? ඇහැ කන දිවනාසයේ ශාරීරියේ මන කියන හයයි. ඕවර ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන හයයි. තවත් ලෝකයක් පනවන්න බෑ. එහෙනම් ඕවා හොඳයි කියලා නම් බැඳුණා නම් බැඳෙන්නේ ඇහැයි රූපයයි දෙකේ බැඳෙනවා. කනයි සද්දයයි දෙකේ වැඳෙනවා. නාසයයි ගන්ධයයි දෙකේ වැඳෙනවා. දිවයි රසයයි දෙකේ වැඳෙනවා. කයයි පොට්ටබ්බයයි දෙකේ වැඳෙනවා. මනයි ධර්මයයි දෙකේ වැඳෙනවා. වැඳුණොත් ඊළඟට පත්‍ය වෙන ක්‍රියාකාරීත්වයේ නැත්නම් පැවැත්මට හේතු කාරකෙන ක්‍රියාකාරීත්වය මොකද්ද? ඇහැට රූපය අරමුණු කිරීමේ ක්‍රියාවලියට වහිනවා. කනට සද්දය අරමුණු කරන ක්‍රියාවලියට වහිනවා. නාසයට ගන්ධය අරමුණු කරන, දිවට රසය අරමුණු කරන, කයට පහස අරමුණු පොට්ටබ්බය අරමුණු කරන, මනස ධර්ම අරමුණු කරන ක්‍රියාවලියට වහිනවා ලෝකෙ හොදන. අවිද්‍යාවේ අන්තිම නිගමනයේ ලෝකෙ හොදයි කියන නිගමනයට වැස්සටපත් වෙනවා. ඊට පස්සේ ඔහු ඊළඟට බහින වැඩ පිළිවෙල මොකද්ද? ඔය අරමුණු කිරීම ප්‍රත්‍ය කරගන්න. ලෝක පැවැත්මට. ඕකට කිව්වා ඊළඟට ආරම්මන ප්‍රත්‍ය. හේතු ප්‍රත්‍ය නිසා බහින ඊළඟ නිගමනයේ අරමුණු කිරීම නිසා ලෝකෙ හටගන්න ප්‍රත්‍ය වෙනවා. ඒකට කිව්වා ආරම්මන ප්‍රත්‍ය. එතකොට මොකද වෙන්නේ? ඒ බුද්ධිලා ඊට පස්සේ අරමුණු කරගත්ත දේවල් ලෝකෙ බැඳෙනවම හොදයි කියලා. ඒවා සමග අධිපති වෙනවා. ඒවා තමයි පළවෙනි කරගන්න හොඳ. ඒවට අධිපති වෙන්න බලන. ඒවා මම, ඒවා මගේ. ඔන්න ඕකට තමයි ඊළඟට බහින්නේ. අන්න ලෝක පැවැත්මල සත්‍යයක ඉන ආකාරයෙම පෙන්නන්නේ. අරමුණු උනාට පස්සේ අරමුණු වෙච්ච දේවල් වල හොඳයි කියන දෘෂ්ටියෙන් උයි බැලුවේ. හොඳ ඒවා පේනවා, නරක ඒවා පේනවා. හොඳව අල්ලගෙන අරමුණු කරගෙන ඒවට අධිපති වෙන්න බලන. ඒවට මම කරගන්නවා, මගේ කරගන්නවා, මම නම් අධිපති, මගේ අධිපති. මම වගේ කියන අධිපතිත්වයේ දරා ගැනීමට ලෝක සත්‍යය පෙළඹෙනවා. මෙන්න මේ නිසා ඊළඟට පත් වෙන පත්තේ මොකද්ද? අධිපති ප්‍රත්‍ය. හේතු ප්‍රත්‍යලාට ආරම්භනේ පත්තේ වුණා. ආරම්භන කරන්න ගියා අධිපති කරගන්න. මම වගේ කරගන්න ගියා. අන්න අධිපති ප්‍රත්‍ය. ඊට පස්සේ මොකද කරන්නේ? අන්න ඊට පස්සේ මනසෙන් නිපදවනවා. ඒවා සමග එකතු වීමට ආධ්‍යාත්මික පැත්තක්. ඒවා අධිපති කරගත්තාට පස්සේ ඒවා මතු පවත්වාගෙන යන්නේ යලි යලි ගොඩනගන්න. ඒ සඳහා අවශ්‍ය වෙනා වූ කාර්යය තමයි මූල ධර්මයක් තියෙනවා. ආහාරය ගොඩනගනවා. අර ශාග දේශ මොහෝ නෑ ලෝභ දේශ මොහෝ අලෝභ දේශ මොහෝ යන ගොතුරු කරගෙන. ඒවයි ශක්තිය මුල් කරගෙන. ගොඩනැගීමේ ශක්තියක් නිපදවා ගන්නවා මනසින්. අන්න විඥාන වලින් කරන වැඩ. අධිපති කරගත ගමන් විඥාන හැදෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන ඔහොම ඇදිලා. ඊට පස්සේ ඒවා මම කරගත විඥානය, මගේ කරගත සව විඥානය, අතුරු විඥාන ඔකේ බෙදි බෙදි එනවා. අවිද්‍යාව නිසා හටගන්න විඥාන, තෘෂ්ණාව නිසා හටගන්න විඥාන එන්නේ බලවත් වෙනවා. මේ බලවත් වුණාම මොකද කරගන්නේ? ඒවා ගොඩනගා ගැනීමට අවශ්‍ය වෙන මූලාධාරය මනසින් ගොඩනගනවා. මෙබඳු ආකාරයෙන් තිබුණ නම් හොඳයි, මෙහෙම තිබුණ නම් හොඳයි, මෙහෙම හැඩතල ඒවා තිබුණ නම් හොඳයි. මනස කොයිතරම් දුරට ඒක විසිරවන්න පුළුවන් දේ හැඩතලයේ අරමුණ කෙරෙහි එහි බැඳෙන්නේ හැඳින්නේ ඒක ගොඩනගා ගන්න මනසෙන් අන්නේ ඒ සඳහා ගොඩනගා ගැනීමට අවශ්‍ය කරන ශක්තිය ගොඩනගනකොටම පැවැත්මට හේතු වෙන අනන්තර ශක්තිය කියන ආහාරයක් අන්තර්ගත වෙච්ච ශක්තිය නිපදවා ගන්නවා මෙන්න රෝගේ පැවැත්මට ඊළාට මුල් වෙච්ච එක අරමුණු කරන්නේ කියලා අරමුණු කරන්නේ කියලා අධිපති වුණා මනසෙන් අධිපති වෙලා ඒවා ගොඩනගා ගැනීම සඳහා අවශ්‍ය කරන ආහාරය නිපදෙව්වා ලෝකේ පහළ වීමට අවශ්‍ය ආහාරය අනන්තයි ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ආහාරයේ යම්සේද ඒ අනුව ගොඩ නැගෙන්න පටන් ගත්තාට පස්සේ මූලික වශයෙන් අනන්තයෙන් ගොඩ නැගෙන්න පටන් ගන්නවා. කල්යනකට මොකද වෙන්නේ? අනුකූලදී ගොඩ නැගිලා මැවිලා නිර්මාණය වෙලා ඉදිරියට බාහිර ලෝකයක් කියලා සකස් වෙලා තමන්ට අර අනන්තයෙන් ගොඩ නගා ගත දේට අනුකූලදී දැන් ලෝකේ හටගෙන තියෙන්නේ. අන්න ඒකත් එකල හැම වෙලා ඒ සමාන අන්තරේවත් සමාන ආහාරයේ ගොඩ නැගිලා තියෙන්නේ අර අනන්තයෙන් එකතු වෙනවා. ඔරියා අනන්තරපත් වේලාන්ට සමනන්තරපත් වේලෙ වැහැළ ලෝකේ හැදගත්තා. දැන් සමනන්තරයටපත් වෙනකොට ඇහැ කියලා, කන කියලා, නාසය කියලා, දිව කියලා, කය කියලා, මන කියලා කොටසකුයි, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියලා ලෝකේ කොටසකුයි දෙකම හැදිලා ඉවරයි. ඒවා සමනන්තර වෙනවා. අදහත අනන්තර වෙනවා. අදහතින් ගොඩනගපු ශක්තිය අනන්තර වෙනවා. අනන්තරයයි සමනන්තරයයි එකට බැඳෙනවා මොකද වෙන්නේ? ওই දෙකෙන් ඒ දෙකෙන් විතර සහජාතයක් නිපදවන. ඒකින් එකට අනුකූලයක්. මේ අනුකූලයි ඔක්කොම. සහජාත කියන්නේ මොකද්ද? අනන්තර සමනන්තර දෙකේ එකතු වෙන හට ගන්නවා අපේ බලාපොරොත්තු වෙච්ච අවිද්‍යා සහගත භුක්තිය විඳ අවසකන ලෝකය. ඕවෙන් එකතු වෙලා හැදෙනකොට සහජාතව ඉපද වෙනවා. එකක දෙකක් සම්බන්ධයි. සම්බන්ධ වෙලා හිටන් අනුකූලත්වයේ ඉපදවා දෙනවා අවසිතේ භුක්ති විඳීමට අවසකන සහජාතයේ ඉපදවනවා. දැන් ලෝක සහජාත ප්‍රත්‍යේ ප්‍රත්‍ය වේවා. සජීවී අජීවී ඔක්කොම. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒවා ප්‍රයෝජනෙට අරගෙන එකිනෙක ගොඩ නගා ගන්නවා. මනවදන රූප ආස්වාදයේ බලාපොරොත්තුෙන් ත්‍රිවිච දේ ලෝකේ තියෙනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඒ දේ අර ගන්නවා. අපිට ඕන විදිහට ඒක නිපදවනවා. ඒ දේ අරගෙන ආධාර කර ගන්නවා. ආධාර කරගත්ත නිෂ්පාදන මූලධර්මය අරගෙන අපිට ඕන එකක් හඩ ගන්න ගොඩ නගා ගන්නවා. ගොඩ නගා ගත්ත එක ආධාර වෙනවා අර මූලධර්මය. මූලධර්මයේ හැඩතලයේ හදාගෙන අපිට ඕන වෙන්නේ ආයි හැටියක් ගොඩ නගා ගන්න. එකිනෙක අන්‍යමයි. ඒකේ මේක ගොඩ නගනවා මේකේ ඒක ගොඩ නගනවා. ඇහෙන් රූප ගොඩ නගා ගන්නවා. ශබ්ද ගන්ධ රස ස්පර්ශයේ ඉන්ද්‍රියන් ගොඩ නගා ගන්නවා. ඒවා ගොඩ නගලා තව තවත් අලුත් දේ යකරින් ප්‍රබෝධ කරගෙන ඒවා උපක්‍රම සීලිය ගොඩ නගාගෙන ආයි අර භුක්තියට වයින්නවා. ආසාවෙන් ගොඩ නගා ගන්නවා. ආසාව භුක්තිය දෙනවා. තව වික්‍රමයක් ගොඩ නගා ගන්නවා. ඒ ආසාව භුක්තිය දෙනවා. ආසාවට ද්‍රව්‍ය වස්තු සම්බන්ධ කරගෙන ද්‍රව්‍ය වස්තුන්ට ආසාව සම්බන්ධ කරගෙන අන්‍යමඤ්ඤ වශයෙන් එකිනෙකට සම්බන්ධ කරලා දැන් ඉන්දෙන්න ගොඩ නගා ගන්න. මේකට කියනවා අන්‍යමඤ්ඤ ප්‍රත්‍යය. දැන් ඒකට මොකද වෙන්නේ? එකින් එක ගොඩනගා ගත්තා මේකෙන් අහකට යන්න බෑ. ඒ නිසිරෙන් අහක් වෙන්න බෑ. ඉතින් හතර මහා භූතයන්ගෙන් හටගත් දේවල් ගොඩනගාගෙන ඒවා නිසිරේ කරේ ජීවත් වෙනවා. මේ මගේ ගේ, මේ මගේ ඉඩම, මේ මගේ ගේ විවර, මේ මගේ මල්වත් නිසිරේ කරගෙන හැම විදියෙම. දැන් එකින් එකට නිසිරේ කර ගන්නවා. හිතේ තියෙන ගතිය මොකද්ද? ගතියට අනුකූල දේ ලෝකේ අර නිසිරේ කර ගන්නවා. ගතියේ ගති මොනවාද? ලෝකේ ගති මොනවාද? ගතියේ ගති එකතු කළා ඒක නිසිරේ කර ගන්නවා. එකින් එකට අවශ්‍ය දේ හදා ගන්නවා. හොඳ දේවල් එකතු කරලා සවස් හොඳ දෙයක් හදා ගන්නවා. ලුණු වල එක රස, මිරිස් වල තව රස, ලුණු වල තව රස, ඔක්කොම එකතු කරලා නිසිරේ කරගෙන. හදා ගන්නවා තව රසයක් ඕකකින්. ඒක නෑ ව්‍යංජන රසය. අන්න ඒ වගේ නිසිරේ කර ගන්නවා එකින් එක. මෙහෙම නිසිරේ කර ගැනීම ප්‍රත්‍ය කරගෙන. මේ ලෝක ප්‍රවත්තට අවශ්‍ය කරන් දී සකස් කර ගන්නවා. ඒතර මොකද කරන්නේ? ඒවට ආධාර ගන්නවා ඊට පස්සේ. බත් එක විදිහට එක විදිහට වෙනවා. ඒක එක රසක්. ඒක බදි. තවත් ඒ වගේ අනුකූල නිසය කර කාලා හදාගත්ත දේවල් ඒකට එකතු කරේ උපනිසිරියක් හදා ගන්නවා. එතන ආධාර කරන්නා වූ ඒකට නිසය කරන්නේ ඒකට තව තවත් රස කරගන්න. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියනවා රස කරගන්න. අනුකූල වන තව තවත් දේවල් උපනිසිරිය කරගෙන ආධාර කරගෙන උපනිසිරියනු ප්‍රත්‍ය හදා ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එහෙම හදාගත්තට පස්සේ ඊළඟට ඒවට ආධාර වෙනවා මතක සතහා. අධ්‍යක්ෂය මුලින් හදාපුව ආධාර කරගෙන මේක මෙහෙම හදගහම මෙහෙම රහක් ආවා. දැන් මතකයි. ආයිත් එහෙම හදමු. අන්න හදා ගන්නවා ඒකට පුරේ ජාත. මුලින් උපද්දවපුවා දැන් ප්‍රත්‍ය කර ගන්න. එහෙම හදාගත්තහම මොකද වෙන්නේ? මෙන්න මෙහෙම එකක් හැදෙන්නේ. එහෙම එකක් හැදෙන එකක් හදමු. පසුව හැදෙන එකත් හිතාගෙන ඊට අනුකූල ජාතය හදා ගන්නවා. නිර්මාණය කර ගන්නවා. පත්‍යේ ජාත පත්‍යේ. ඊට පස්සේ මොකද කරන්නේ? හදාගෙන සේවනය කරනවා. යලි යලි සේවනය කරනවා. ආන ලෝක ප්‍රත්‍ය රසයෙන් සේවනය කරනවා යලි යලි. ආසේවන ප්‍රත්‍ය. ඒකෙන් කරේ අනුපිළිවෙන්නේ නැහැ. ඒකෙන් මොකද වෙන්නේ? ආශ්‍රය කර්ම බලයක් නිපදවා ගන්නවා. අවශ්‍ය කරන ශක්තියේ මතුමතු වෙලත් මේ ආකාරයෙන් නිපදවා ගැනීම දැන්න කොච්චර පොද. විඥාන බලවත් කරගෙන අර නාලාක්ෂණික සහ සහජාතකින කර්ම ශක්තිය නිපදවාගෙන කර්ම ප්‍රත්‍ය ප්‍රත්‍ය කරගන්න. ඊට පස්සේ කර්මයට අනුකූල විපාකයක් එනකොට ඒ ශක්තිය විපාක වෙන්න කියලා දින අර හදාගත් જાතියම යලි යලි කොටලා ගදින විපාක ප්‍රත්‍යයෙන් විපාක ප්‍රත්‍ය කරලා අයිලෝකේ හද ගන්නවා. ඒතර මොකද වෙන්නේ? කවලින්කාර ආහාර, ස්පර්ශ ආහාර, විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර කියන හතර ආකාරයකින් මේක ආහාර කරගන්න. ආහාර ප්‍රත්‍ය වෙයි. ඊට පස්සේ ඒ ආහාර භුක් විඳිනකොට මොකද වෙන්නේ? ඇතකන දිව නාසය ශරීරය මන කියන මේ ඉන්ද්‍රිය ටික ප්‍රත්‍ය වෙනවා. ඉන්ද්‍රිය හටගත්. දැන් හටගන්න ඉන්ද්‍රිය ආධාර කරගන්නවා. අර විපාක වශයෙන් ගොඩනගාගත්ත කර්මජ කයද ඉන්ද්‍රිය සම්බන්ධ කරගෙන ඉන්ද්‍රිය ප්‍රත්‍ය කරගන්නවා. දැන් මෙතෙන්ට ආවට පස්සේ මොකද කරන්නේ? මෙන්න මෙතෙන්ට ආවට පස්සේ මේ බුද්ධිලයන්ගේ එක පැත්ත. මේ ලෝකේ හටගත්ත පැත්ත ඉන්ද්‍රිය දෙන එක. දැන් මේ ඉන්ද්‍රිය හදාගත්තට පස්සේ හොඳිනුත් හදා ගන්නවා නරකිනුත් හදා ගන්නවා. හොඳින් හදාගත්ත ඉන්ද්‍රියන් එක එක ආකාරයෙන් බෙදෙනවා. පංචේන්ද්‍රිය කියලා අසකන දිවනාසය ශරීරය මන කියලා එහෙමත් ඉන්ද්‍රිය බෙදෙනවා. සද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, හති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියලා එහෙමත් බෙදෙනවා. ඊටතොර තව තවත් නවී ක්‍රම වලින් දෙවිසි ඉන්ද්‍රිය ඔය ආදී වශයෙන් ඉන්ද්‍රිය බෙදෙන ක්‍රම තියෙනවා. ඒ ඉන්ද්‍රිය කරගන්නවා කියන්නේ මොකද්ද? අපි ගත්තා වූ දේ තුලින් ගොඩනගා ගත්ත දේ හද කරගන්නවා. අග්‍ර කරගන්නවා මොනවා හරි ගැළපෙන දේ. හොඳ පැත්ත නම් ඒක රණකුල හොඳ ඒවා. නරක පැත්ත නම් ඒක රණකුල දුගති ඒවා. සුභදීවා හෝ දුගතිවා හෝ අරගෙන. මෙන්න මේවා ඉන්ද්‍රිය ක්‍රමේ තමයි දැන් ඉන්නේ. මෙන්න මෙතෙන්දි පුද්ගලයාට වේද පටන් ගන්නවා සුභති ඉන්ද්‍රියක් තිබුණා නะ. අර සද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය තිබුණා නะ. ඒවා සුභති ගුණයෙන් හටගන්න ඉන්ද්‍රිය. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය, කා ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය තිබුණා. සුභති දුගති දෙකටම භුක්ති විඳීමට හටගත්ත ඉන්ද්‍රිය. දැන් මේ ආකාරයෙන් මේ ඉන්ද්‍රිය හදාගත්තා. ඒ පුද්ගලයා දැනගන්නවා මේ තුලින් 10ක් ගොඩනැගෙනවා. මෙබඳු ආසාදයක් භුක්ති විඳින්න ගියොත් 10ක් ගොඩනැගෙනවා. දැන් මේ හොයාගත්තේ මොකද්ද? කාමාවචර ලෝකයේ පහළ කරපු එක තමයි මේ ඉස්සෙල්ලා හදාගෙන ආවේ. තවත් ලෝකයක් ගොඩනැගිලා තියෙන අපිට නොපෙනෙන පැත්තක රූපාවචර ලෝකය කියලා. දැන් ඒකත් මේ ලෝක ගොඩනැගෙන හේතුපත්යෙටමයි තියෙනවා. මෙන්න මේකෙදි මොකද කරන්නේ? ඊවේ ආදීනව දැකලා ඒ කාමවස්තුන්ගේ වෙන් වෙනවා. සවිතක්ක, සවිචාරය, විවේක, ප්‍රීති සුඛ, ඒකාග්‍රතාදී විවේකේ ලැබෙන ප්‍රීති සුඛ, ඒකාග්‍රතාදී ප්‍රථම ධානය, ද්විතීයික ධානය ඔය ආදී වශයෙන් ගිහිල්ලා. මෙන්න මේ ධානයන්ට හිත පත් කරගන්නවා. කෙලෙස් දවාහර කැලේස යටපත් කරලා ඇති කර ගැනීම නිසා උට කාමාවචර හොදල ඇති වෙනවා රූපාවචර සාන්තයි ප්‍රණීතයි කියලා අදහසක් වෙනවා. රූපාවචර ධර්මිය සාන්තයි ප්‍රණීතයි කියන අදහසෙන් ධානීටපත් වෙලා හිටන් ඊට පස්සේ ධානීන් කොට නැගෙන යම් ලෝකයක් ඇද්ද රූපාවචර තල කොට නැගින්න පටන් ගන්නවා. මෙන්න මේකට කියනවා ලෝක ප්‍රත්‍ය ධාන ප්‍රත්‍ය වුණා. ඒක කියනවා ධාන ප්‍රත්‍ය. මේකෙන් අරගෙන මාර්ගය ගිනිචරපත් මහා ප්‍රඥා පහළ බුදුපසේ බුදු මහරහතන් උත්තමයන්ගේ බුදුරයන් වහන්සේ ලෞත්‍රා බුදුරයන් වහන්සේගේ මාර්ගයේ දේශනා කරන ඕක විමුක්ති මාර්ගය නෙමෙයි විමුක්තිය කරා යන පැත්ත ලෝකේ තියෙනවා. විමුක්තිය නෙමෙයි විමුක්තිය කරා ගෙනියන පැත්ත ලෝකේට ඓතිහාසිකයි. අන්න ඒක ලබා ගන්න මෙන්න මාර්ගය කියන මාර්ගය දෙනවා මාර්ගයේ පත්‍ය කරගෙන මාර්ගය වඩන. අන්න ඒක දෙනවා මාර්ගපත්‍ය. ඊතර මොකද වෙන්නේ? මෙන්න මේ නිසා යකිලි හොඳ පැත්තකට හෝ නරක පැත්තකට හෝ යොමු කරලා ඒ දිහේ වැළුවන ධානය පැත්තට හෝ මාර්ගඵල පැත්තට වැළුවනා. ඒ වාසමක සමගයේ දෙනේ දහම් තියෙනවා. මේක වදාගන්නේ මෙන්න මේවා සමගයේ දෙන්න ඕන. මේ මේවා එක කරගන්න ඕන. අන්න ඒකට ගත්තාට පස්සේ මොකද වෙන්නේ? එකින් එක සකස් වෙන ආකාරය දකින සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය. ඔය එකකින් ගොඩ නගන්නද? සම්මා දිට්ඨියෙන් විතර බෑ. සම්මා සංකප්පය සම්ප්‍රයුක්ත කරගන්න ඕන. ඒක විතර බැදී එතකොට සම්මා වාචා සම්ප්‍රයුක්ත වෙන්න ඕන. කම්මන්ත සම්ප්‍රයුක්ත වෙන්න ඕන. ආජීව සම්පයුක්ත වෙන්න ඕනේ. වායාම සම්පයුක්ත වෙන්න ඕනේ. සති සම්පයුක්ත වෙන්න ඕනේ. සමාධිය දාපුවාම අංග 7ම සම්පයුක්ත වෙන්න ඕනේ. අන්න විදිට ආපුවාම මොකද වෙන්නේ? සම්පයුක්ත පත්තේටපත් වෙනවා. මෙතනින් ආවට පස්සේ මහා ප්‍රඥාව පහළ වෙලා ලෝකේ අසාරයි කියලා දකිනවා. අසාරයි කියලා දැක්කම පස්සේ මෙච්චර කාල සම්පයුක්ත වෙච්ච එකෙන් අත්‍යරි නොයලීම දිහර වින්ගෙන පැතර විපයුක්ත පැතර වහිනවා. එතන මොකද වෙන්නේ? ආර්ය පුද්ගලයා සම්පයුක්තත්වයෙන් කාම සම්පයුක්ත රූප අරූප කිය තුන් ලෝකේ සම්පවිතත්වයෙන් වෙන්නේලා විප්‍රිත මානසිකත්වයක් ලබනවා. එහෙම හිමුත් ලෝකේ ඩයිසි ලෝකේ විද්‍යාමාන වෙනවා. ඒකට කියනවා විප්‍රිත ප්‍රත්‍යයටපත් වුණා. දැන් එතකොට මොකක්ද දකින්නේ? අත්‍ය ප්‍රත්‍ය. මේ ඇති කලෙ මේ වේ. ඊමාස් මේ සතිය ඉඳන් හොතේ. අන්න දැක්ක. ඊමාස් උපාදායි ඉඳන් උපද්දේ. මේ උපන් කලෙ මේ උපද්දේ. මෙන්න ඇති වෙන හැටි. ඕක ඇති වෙන සත්‍යයකින් දකින. ඉමස්මින් අසති දන්න හොත්ති. ඉමස් අනුපාදාය දනිරුජ්ජති. නැති ප්‍රති දකින. මෙන්න මේකට අපහම නැති වෙන හැටි දකින. ඇති වෙන හැටි නැති වෙන හැටි. එතන මොකද වෙන්නේ? විගතපත්ති. ඊට පස්සේ දකින්න. මෙන්න කිවිද යන හැටි. මෙන්න ගෙවා ගන්න හැටි. අරිහත්ත්වයටපත් වෙනත් පිරුණා පානකන් ගෙවිල යනකන් ඉන්නේ. ගෙවිලා ගියාට පස්සේ අවිගත. අයි ගෙවෙන්න දෙයක් නැහැ ඊවන. එහෙනම් අවිගතයට ගියාට පස්සේ මේ මාර්ගඵලය තුලින් යමක් අත්හැර දැම්ම නම් ඔයලි මිදී කියන ඒ නිරෝධ කරුදී නැවත වාරයක් ගන්නෙ නැහැ. අත්හැර දැම්. ඔන්න ඔතන ගියාට අවිගත කළාට පස්සේ අන්තිම කෙලවර දුක නිදාන. මෙන්න ලෝකේ හැදෙන හැටි, මෙන්න ලෝකේ පවතින හැටි, මෙන්න ලෝකේ දුක නිදාන මාර්ගයේ වඩන හැටි. මෙන්න ලෝකෙ දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. මුල ලෝකෙ හට ගන්න හැටි පෙන්නලා, ලෝකෙ දුක හට ගන්න හැටි පෙන්නලා, දුකට හේතුව ගොඩනගෙන හැටි පෙන්නලා, දුක නිරෝධය පෙන්නලා, දුක නිරෝධ මාර්ගය පෙන්නුම් චතුරාර්ය සත්‍ය සූවිසි ප්‍රත්‍යහණිය ආරම්භයි. මේ ඔයදී තියාගෙන මේකෙන් සමහර අය පොත් දිනන අතිප්‍රත්‍ය තිබුණා නම් අතිප්‍රත්‍ය කියවන ඇති. අනික එකකට ඕනේ. ඉලකයි එහෙම පොත් දිනන. ඉතින් මෙයාගේ මේ පත්තානේ මෙයා පතේ හදාගත්ත ඒවා ඔවා තෝරා ගන්න බැරි ඒවා කියලා ඔයදී නිගමනය කරන්නේ. මොකද තෝරන්න බැරි. දැන් ගැඹුරු වෙලා තිබුණේ දේශනා කරන ධර්ම දේශනා ඥානයේ තිබි මතු කරලා දුන්නේ නැති හින්දානේ. නුවන් නම් ඇති මේක තේරුම් ගන්න. තේරුම් ගත්තට පස්සේ තේරෙනවා කොච්චර ලේසි. අමාරු මොකද්ද? අති සියු මහා විද්‍යාඥයා ඉති පළමුව මතු කරලා දෙන එක. අමාරුම කාරණේ ඒක. මතු කරලා දුන්නාට පස්සේ ශ්‍රාවක ගෝචරයි. ඔවිතහා ශ්‍රාවක ගෝචර කරන බුදුදහමතුලි තවත් ධර්මයක් ලෝකේ දෙන්න බැරි නිසා බුදුරන් වහන්සේ ඇටේරියා කොල්ටිය කතරල්ලා බෙල්ලක මෙන්න මන් දුන්නා හරිය මේ ඇටේරියා කොල්ටිය විතරයි මම දන්නේ. නමුත් නුදුන්න දහම මේ මහකරේ දින ඇටේරියා වන අතරේ කොල්ල විතරයි. මොකද හේතුව? විමුක්තිය සඳහා ගන්න හරයක් ඒවැ නැහැ. හැබැයි මම දන්නවා. දැනගත්තට තේරුම් ගන්න පුළුවන් කිසියෙකුත් නෙමෙයි ලෝකයේ අචින්තය. තේරුම් ගන්න වැඩකුත් නැහැ කියලා දන්නවා. ඒ නිසා මම ඒවා දේශනා කරන්නේ නැහැ. ඒවා දේශනා නොකර ඉන්නේ. මේ මේ ටිකෙන් තෝරා ගන්න ඕනේ අපි මේ සූවිසි ප්‍රත්‍යය තුලින් මේ වෙන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍යයම වෙන්නව තව ක්‍රමයක්. ලෝකේ ලෝක පැවැත්ම ලෝක නිරෝධ මාර්ගයේ පෙනෙන තව ක්‍රමයක්. මේ හැම ක්‍රමයකින්ම දහම් දකින්න පුළුවන්. හැබැයි සියුම්ම දකින්න ඕනේ මේ ඔක්කොම අනුපූර්ව ක්‍රම. එකකට එකක් ක්‍රමානුකූලව ඇදිලා තියෙන ලෝකේ හලුවක හැදෙන්නේ මෙහෙමයි. ලෝක පැවැත්ම මෙහෙමයි. ලෝක නිරෝධය මෙහෙමයි. ඒකට මාර්ගය මේකයි. නිවනින් කෙලවර කරන එක තමයි සූවිසි පත්තහන. බොහොම ගැඹුරුයි නමුත් ඔබ තේරුම් ගන්න ඕනේ මේ තමයි බුදුදහමේ ගැඹුරුම දෙන. මේ දිහා ගැඹුරා තව තේරුම් ගන්න එකක් ඉතුරු කරලා නැහැ. මෙහෙමයි සිද්ධ වෙන්නේ. දැන් රාග, දේශ, මෝහ කියන මේකට බැඳිලා ඉන්න ලෝක සත්වයා මේ ලෝකයේ පංචකාම වස්තු මුල් කරගෙන ඒ හේතුවෙන්මයි ඒවා පිළිබඳ වටිනාකම අසීමිත වටිනාකමකින් මුසපත් වෙලා ඒවා ලබා ගැනීම තමයි ලෝභ, දේශ, මෝහ නගන්නේ. නිසා රාග ගිනි, දේශ ගිනි, මෝහ ගිනි මේකෙන් ලැබිලා රාග සීමාව ලෝභයට බහිනවා. සමාජම ඇතුළු කරගන්න සමාජීය භුක්තිය මිසක් අන්‍යා පිළිබඳ කිසිම හැඟීමක් නැති මේ ත්‍ත්වයට වැහැලා එක්තරා ගිනි මානසිකත්වයක් උදා කරගන්න. මේ ගිනි මානසිකත්වයේ මේ ලෝක සත්‍යය පුත්‍ජජන ලෝක සත්‍යයගේ ස්වභාවයක් තමයි. ස්වභාවයෙන්ම පංචකාම අරමුණු වෙනකොට ඒපතේ බැඳිලා හැදිලා ඒකෙම ලැග වෙන මුලාවටපත් වෙන එක. මේක අරගන්න මානසිකත්වය සුද්ධ කරගන්න පුළුවන් ධර්මතාවය තේරුම් ගන්න පුත්‍ජජන ලෝක සත්‍යයට හැකියාවක්. ඉතින් කොච්චර සාන්තව ප්‍රණීතව අර සියුම් පැත්ත අරෝබදී සමූහ පැත්ත පිළිපිනි තිබුණා. ස්වභාවයෙන්ම ලෝක සත්‍යයගේ හිත උඩ තියෙන දියා පල්ලමට වැටෙනවා වගේ. පහතර ගලාගෙන යනවා. ගඟක් පහතර උඩින් පහතර ගලනවා වගේ. හැම වෙලෙම ලෝභ, දේශ, මෝහ කරා ගලා යන්න පටන් ගන්නවා. මුසපත් වීම කරා යනවා. මෙන්න මේක ආභාසර බ්‍රහ්ම ලෝක ගත වෙලා හිටපු ඒ බ්‍රහ්ම කායික මූලික ලෝක විනාශයට ගියාය. ඒ ආයුෂ ගෙවෙන්නේ ක්‍රමක්‍රමී කාම ලෝකයේ බැහැලා කාම ලෝකයේ මුසපත් වෙන්න පටන් ගෙනවා. අප්‍රමාණ රෝග සත්‍යෝ ලෝභ, දේශ, මෝහ කියන දෙකේ ගොදුරු වෙනවා. මෙතනපත් වෙනවා. මෙන්න ඒකටපත් වුණාම ලෝභ ගිනි, ද්වේෂ ගිනි, මෝහ ගිනි කියන මේවායින් තමයි ගොඩ ගැහෙන්නේ. මේ ලෝක සත්‍යෝ මොහතාක් මොහතා පාසා හිතන හිතවිලි වලට අනුව අපි ඉතලා කිව්වා චිත්තජ රූප කියන දෙයක් නිපදවිලා. ඒ සුද්ධාස්තක නැවිත ඉතාසීම රූප කලාප මේ විශ්වයේ නිදහස් වෙලා යනවා උතුජ රූප කලාප වාගේ. අප්‍රමාණ ලෝක සත්‍යය නිකුත් කරන ශක්තියෙන් අර ලෝක ආරම්භක ආවස්තර බ්‍රහ්ම කියන අවස්ථාවේදී නිෂ්පාදනය කරන ශක්තිය අලෝභ ආදී සමෝහය. ලෝභ දේශ මොහ තිබුණේ නැහැ. ඒක ඒකෙන් ගොඩනගෙන ශක්තිය කාම සම්පත් ඇති කරන්න හේතු කරගෙන ඒ සම්පත්තිකර විදිහට ලෝකෙ සකස් කිරීමට අවශ්‍ය ශක්තියයි ගොඩනගන. ඒ ගොඩනගපු ශක්තියට ආග තියෙනවා. අන්තකල්ප 20ක්. එක පරමාණුවක් ඒ පරමාණුවක් වශයෙන් ජීවත් කරන අන්තකල්ප 20ක් කියන මහා කාලයක්. එතකන් මේ පරමාණුව පිළින්ද සිටින්ද අ සුද්දාසකේ පිළින්ද කිසිම යන්ත්‍ර සූත්‍රයක් උපකරණයක් ලෝකෙ නැහැ. ඒව අවිසේ රූප. අන්නේ රූපයන්ගෙන් තමයි මේ ලෝකේ ආරම්භය පටන් ගන්න. එතනින් පටන් ගන්නේ ගණීභාවනීය විලා ක්‍රියාත්මක වෙමින් අර කාම වස්තු නිස්පාදනය කරන්න ක්‍රියාත්මක වෙවි. ඒවා නිස්පාදනය කරමින් නිස්පාදනය ආරම්භ කරනවා කාම වස්තුව කාම පරිභෝගිත සුසු පරිදි නිස්පාදනය වෙනවා. ඊට පස්සේ එතනේ ඒකට ආරම්භ කළා කියනවා දැන්. ආරම්භ කියන වචනේ තමයි පටන් ගත්තේ. ආ කියන්නේ පටන් ගත්තා. ප්‍රය කියන වචනේ පෙන්නන්නේ ක්‍රියාත්මක වීම. ම් කියන එකෙන් පෙන්නේ මමත්වේ. භව කියලා පෙන්නේ භවයේ බිහි කිරීම. මමත්වේ බිහි කිරීම පටන් ගත්තා කියන එක තමයි ආරම්භය කියන්නේ. ඔතනින් පටන් ගන්නේ මමත්වේ බිහි කිරීම මොකටද? පංචකාම ආස්වාදයේ විඳීම පරමාර්ථය කරගෙන. මනවරණ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පංචකාමී සදා අවශ්‍ය කරන්නා වූ දී නිස්පාදනය කිරීමේ පරමාර්ථය තමයි ඔය ආරම්භ පටන් ගන්න. පංචකාමී නිස්පාදනය කරන්න මොනවද උනේ? ඇහැ සහ ඇහැට ගෝචර වෙන මනවරණ රූපයෙන් එක නිස්පාදනය කරනවා. කනක් ඒ වගේම ඛණ්ඩ මනවරණ ශබ්දය යවකින් ගිරක් දෙනවාද? ඒ දේ නිස්පාදනය ඒ ද්‍රව්‍ය වස්තු නිස්පාදනය කරන්න නිපදවනවා. නාසයක් නාසයේ ගන්ධයේ යම්තරම් දීමට හේතු වෙනවාද? ඒ මට්ටම ලබා දෙන එක නිස්පාදනය කරනවා. දිව සහ දිවට රසය ලබා දීමට යමක් ගෝචර කරගෙන සකස් කර යුතුද? ඒදෙන් දෙකක් නිස්පාදනය කරනවා. කය සහ කයර පහසක් ගෙන දීමට යමක් නිස්පාදනය කර යුතුද? ඒදෙන් දෙකක් නිස්පාදනය ආරම්භයේ උගම දෙන්න එක වෙනවා. ආරම්භයේ අවසානයේ ද. ඔයින් විහාර ලෝකේ පැවැත්ම ගොඩනගන්න හේතු නැහැ. මොකද හේතුව? ලෝක සත්‍යය පංචකාමී වූ භුක්ති දීම පරමාර්ථය කරන්නේ නැහැ.